නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අතිගෞරවනීය අපගේ නායක ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ සදා පූජනීය වන්දනීය මහසංඝරත්නය අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාර්මික පින්වත්නි, මේ පින්වත් හැම දිනම අද දවසේදී සූදානම් වෙන්නේ ඒ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් දේශනා කළ ධර්මයේ විදක් සවනය කළ ධර්මය පැහැදිලි කරගෙන ඊට අනුව ධර්ම ප්‍රතිපත්තිය හිතෙන්නට නැතිනම් අද දවසේදී ඒ සීල භාවනාවේ ඉක්මීම සඳහායි. ඉතින් අපිට කය වචන දෙකේ සංවරය වන සීලය අවශ්‍ය වෙන්නේ කුමක් සඳහාද? ඇත්තටම චිත්ත පාරිශුද්ධයක් නැත්නම් චිත්ත සමතයක් ඇති කර ගැනීම සඳහායි. චිත්ත සමතයක් ඇති කරගන්නේ කොහොමද? මේ ලෝකයේ හැමදාම පොතින් යථාභූත ස්වභාවය නැත්නම් ඇත්ත ඇති දැකීම සම්මා දිට්ඨිය ඇති කර ගැනීම සඳහායි කියලා මතක් කළා. ඒ වගේම මේ නිවන් මාර්ගය පිළිබඳව අද නොයෙක් විදියේ අදහස් තියෙනවා. ඒ වගේම අපි එක එක ලෝකේ විවිධ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා, ගිහි පින්වතුන් ඇසුරු කරනවා. අපිද එක එක ක්‍රමවේදයන් අහන්න අපිට අහන්න ලැබෙනවා, පින්වතුන්ද ක්‍රියාත්මක වෙනවා. ඉතින් මට ඉතින් සමහර අවස්ථාවලදී හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් එක ස්වාමීන් වහන්සේ නමක් කියලා කියනකොට ඊගාව ස්වාමීන් වහන්සේ දේශනා කරන එක තව එකක් වෙන්න පුළුවන්. නමුත් මම මේ අද විශේෂයෙන්ම වටිනා සූත්‍රයක් මුල් කරගෙන මාර්ගය පිළිබඳ පැහැදීමක් කළොත් හොඳයි කියලා මතක් වුණා. මොකද මේ ත්‍රිපිටකයේ සමහර සූත්‍ර තියෙනවා. කියන්නේ ඇත්තටම මුළු ත්‍රිපිටක ධර්මයේම තියෙන්නේ කුමන කුමන පරයයකින් හෝ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහාමයි. නමුත් සමහර සූත්‍ර තියෙනවා එහිදී දුක්ඛ සත්‍ය විස්තර කරන සූත්‍ර තියෙනවා. එතකොට නිරෝධ සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය ආධාරයෙන් නැත්තම් නුවණින් දේශකයන් වහන්සේ කියවිය යුතුයි. සමහර සූත්‍ර තියෙනවා සමුදය සත්‍ය ඇසුරු කළ, සමහර සූත්‍ර තියෙනවා නිරෝධ සත්‍ය ඇසුරු කළ, සමහර සූත්‍ර තියෙනවා මාර්ග සත්‍ය ඇසුරු කළ, සමහර සූත්‍ර තියෙනවා සත්‍ය දෙකක්, සත්‍ය තුනක්, සත්‍ය හතරම ගැබ්බෙච්ච. මේ වගේ එක එක සූත්‍රවල නානා පරියායන්ගෙන් ක්‍රමයන්ගෙන් තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරලා තියෙනවා. ඉතින් මාර්ග සත්‍ය පිළිබඳවම පූර්ණවම ඍජුවම දේශනා කරපු සූත්‍රයක් තියෙනවා තථාගතයන් වහන්සේ. ඒක මතක් කළොත් හොඳයි කියන කාරණාව මට හිතුණා. මොකද ඇත්තටම නිවන් දකින්න කෙනෙක් මොන විදිහේ වැඩපිළිවෙලක් කළ යුතුද, මොන වගේ ප්‍රතිපදාවක් තුල ගමන් කළ යුතුද කියන එක තථාගතයන් වහන්සේ මෙනෙවින් පෙන්නලා දෙනවා. ඒ නිසා මේ සූත්‍රය හොඳට ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කළා ඒ සූත්‍රයේ තුලින් පෙන්වන කරුණු අපේ ජීවිතයේ අඩු වෙනවා. ඒ කරුණු වල අඩුපාඩුවක් තම තමන්ගේ ජීවිතවල දැක්කොත් ඒ ටික හදා ගන්න, හදාගෙන ඊට අනුව අපි ජීවත් වෙන්නට ඕනේ, නැතිනම් හැසිරෙන්නට ඕනේ. එහෙම කාලයක් ජීවත් වෙනකොට හැසිරෙනකොට තමයි අනුක්‍රමයෙන් තමයි ආශ්‍රව ධර්මයන් ක්ෂය වෙන්නේ. දැන් නැති කිරීම සහ ක්ෂය කිරීම අතර වෙනසක් තියෙනවා. නැති වෙන එක එකපාරට වෙන්න පුළුවන්. නමුත් ක්ෂය වෙනවා කියලා කියන්නේ ටික ටික ජීවෙන්නේ. දැන් සුදු අඳුන් කෑල්ලක් හරි කහ කෑල්ලක් හරි අපි පුරච්ච කරනකොට නැත්තම් ගල ගන්නකොට ඒක ටික ටික ක්ෂය වෙනවා, ගෙවෙනවා නේද? එතකොට ටික ටික එකපාරටම නැති වෙනවද? නෑ. ඒ වගේ ආශ්‍රව ධර්මයන් ක්ෂය වෙනවා කියලා කියනකොට ඒක ටික ටික තමයි වෙන්නේ. එකපාරටම ආශ්‍රව ධර්ම සම්පූර්ණම නැති වෙන්නේ නැහැ. අනුක්‍රමයෙන් තමයි ආශ්‍රව ධර්ම ගෙවෙන්නේ. ඒ සඳහා අනුපූර්ව ක්‍රමයක් තමයි තියෙන්නේ. ඒකට හොඳ වටිනා සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටක ධර්මයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ නැත්තම් අවසාන භාගයේ තියෙනවා ඝනක මොග්ගල්ලාන සූත්‍රය කියලා. ඉතින් මෙන්න මේ ඝනක මොග්ගල්ලාන සූත්‍රයේ බුදුජානන් වහන්සේ සවැත්නුවර පූර්වාරාම වැඩ ඉන්න කාලෙදී මොග්ගල්ලාන කියන ප්‍රාග්ගණයෙක් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ මොග්ගල්ලාන කියන බමුණ ජීවත් වෙන්නේ ගණන් උගන්වලා, ඒ හින්දා මෙයාට කියනවා ඝනක මොග්ගල්ලාන කියලා. ඉතින් මේ ඝනක මොග්ගල්ලාන බ්‍රාහ්මණ තුමා බ්‍රාහ්මතුන් භාග්‍යවතුන් වහන්සේ බහැදකෙන් දැවිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත්පසක ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ මේ නිගාරමාතු ප්‍රාසාදයේ පඩිපෙළ පළවෙනි පඩිපෙළේ ඉඳලා පස්චිම පඩිපෙළ දක්වා අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක්, අනුපූර්ව ශික්ෂාවක් තියෙන්නේ. එක පාටම නගින්නේ නැහැ. පඩියෙන් පඩිය ටිකෙන් ටික තමයි නගින්න දෙන්නේ. ඉතින් ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ මේ බමුණන්ගේ වේදී කියන්නේ මේ අධ්‍යායනයේදී අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙන්නේ. ඒ වගේම දුනු ශිල්පයේ උගන්වන අයගෙත් අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ අපිද ගණන් උගන්වලා ජීවත් වෙන්නේ, අපි ගණන් උගන්වනකොට අපිට ඒ ගණිතයේ උගන්වන අතරසියෙක් හම්බ වුණාම අපි එයාව අනුක්‍රමයෙන් හික්මවනවා. එකට එකයි කියනවා, දෙකට දෙකයි, තුනට තුනයි, හතරට හතරයි, පහට පහයි, හයට හයයි, හතට හතයි, අටට අටයි, නවයට නවයයි, දහයට දහයයි, මේ විදිහට 100යි. ඒට වඩා බොහෝ සෙයින්ද අපි ගණන් ගණනවා. මේ වගේ අනුක්‍රමයෙන් තමයි අපි ඒ අයට උනත් ඒ ඉගැන්වීම් කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ වහන්සේගේ ශාසනයේ අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක් පනවන්න පුළුවන් ක්‍රමයක් එහෙම තියෙනවද කියලා මේ මොග්ගල්ලාන බ්‍රාහ්මණතුමා භාග්‍යවතුන් වහන්සේගෙන් අහන වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, බ්‍රාහ්මණ මේ ශාසනයේ අනුපූර්ව ක්‍රියාව, අනුපූර්ව ශික්ෂාව, අනුපූර්ව ප්‍රතිපදාව පනවන්නට පුළුවන්. යම්සේ අස්තය හික්මවන පුද්ගලයෙකුට තථාගතයන් වහන්සේ දේශනා කරනවා, අස්තය හික්මවන පුද්ගලයෙකුට පුරුෂයෙකුට අස්තයක් ලැබුණාම ඉස්සෙල්ලාම මුඛවාඩමක් දාලා මත්තේ ටිකෙන් ටික හික්මවනවා. ඒ වගේ පුරුෂ ධම්ම සාරතී වූ තථාගතයන් වහන්සේට හික්මවන්න ඕන පුරුෂයෙක් ලැබුණාම ඉස්ලාම මොකද කරන්නේ? තථාගතයන් වහන්සේ කන්නවා, එයාව ඉස්ලාම ප්‍රාතිමොක්ඛ සංවර සීලේ හික්මවනවා. එන්න ඔබ ඇවිල්ලා මෙන්න මේ ටික හොඳට තේරුම් ගන්න ඕන නිවන් දකින්න කෙනෙක් අපි මේ කෙටියෙන් ඉක්මනට වැඩසටහන් නෑ මම ඊයේ මතක් කළා මේ ප්‍රතිපදාවක් තියෙනවා තථාගතයන් වහන්සේ නිවන් දක්වා කුමන හෝ වැඩපිළිවෙලක් ප්‍රතිපදාවක් ජීවිතයෙන් වටමහර කිරීමක් ඒ වගේම ජීවිතයේ තුන මේ කාරණා ටික සම්පූර්ණ වීමක් ලැබෙවන මේ ටික අනිවාර්යයෙන්ම අවශ්‍යමයි. ඉතින් තථාගතයන් වහන්සේ මුලින්ම පළවනවා හික්මුවීම සඳහා පුරුෂයෙක් මට ලැබුණාම මම මුලින්ම මොකද කරන්නේ? ඒ පුද්ගලයාව සීලේ පිහිටවනවා. ඒ භික්ෂුව මෙහෙන්න ඔබ දැන් සිල්වත් වෙන්න. ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සංවරව ආචාර ගෝචරයෙන් යුක්තව ස්වල්ප මාත්‍ර වර්ධත බය දක්මින් ශික්ෂාවන් බැදිවගෙන හික්මෙන්න කියලා ඉස්සෙල්ලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ හික්මවනවා කියලා පෙන්ව තථාගතයන් වහන්සේ. එතකොට ප්‍රාතිමෝක්ෂ කියලා කියන්නේ පින්වත්නි මොක්ෂයට පමුණුවන කෙනා අර්ථයකින් මොක්ෂයට මුල් වෙන නැත්නම් නිවනට මුල් වෙන නිවනට පමුණුවන කෙනා අර්ථයකින් ප්‍රාතිමොක්ඛ කියලා කියනවා. එතකොට මේ ප්‍රාතිමොක්ඛ සංගරසීලය කියලා කියනවා ගිහි පින්වත්තුන්ගේ පංසෙල් ආජීවස්තමක සීලය උපෝසත අෂ්ටාංග සීලය අයිති ප්‍රාතිමොක්ඛ සංගරසීලයට. ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේ සාමණේර භික්ෂුන් වහන්සේලාගේ සාමණේර දස සීලේ උපසම්පද ස්වාමීන් වහන්සේලාගේ උපසම්පද සීලේ මෙන්න මේක අයිති ප්‍රාතිමොක්ෂ සංවර සීලයට. එතකොට මේ ප්‍රාතිමොක්ෂ සංවර සීලෙන් සංවරව ආචාර ගෝචරයන්ගේ යුක්තව ඒ කියන්නේ ආචාර ධර්ම සහ ගෝචර ධර්ම කියලා ටිකක් තියෙනවා නිවන් දකින කෙනෙකුට. ඒ කියන්නේ ආචාර ධර්ම කියලා කියන්නේ එයා හික්මිය යුතු පිළිපැදිය යුතු ධර්ම. දැන් භික්ෂුවක් නම් අපි කියමු සාමණේර කෙනෙක් නම් ආචාර ධර්ම කියලා සේකියා 75ක් කියලා මේ විදිහට ඔබ හික්මිය යුතුයි. ගමකට ගියාම කෑම කනකොට යටත් පිළිසෙන් වැසිකිලි කැසිකිලි ගියාම හෝ මෙන්න මේ විදිහට ඔබ හික්මිය යුතුයි කියලා ආචාර ධර්ම ටිකක් පෙන්නනවා. ඒ වගේ සිල්වත් වෙන සිල්වතෙකුට අයිති හැසිරීම රටාව තමයි ආචාර ධර්ම කියලා කියන්නේ. ඊට පස්සේ ගෝචර ධර්ම කියලා තියෙනවා. අගෝචර ධර්මයෙන් වෙන වෙලා ගෝචර ධර්ම යම් ස්ථානයක් හෝ පුද්ගලයෙක් හෝ යම් තැනක් හෝ ඇසුරු කරනකොට නූපං කෙලෙස් උපදීනං උපං කෙලෙස් වැඩෙන එබඳු තැන් අතහැරලා එබඳු තැන් අගෝචරයි එබඳු තැන් අතහරින්න ඕනේ. එතකොට යම් තැනක් ඇසුරු කරනකොට යම් කෙනෙක් ඇසුරු කරනකොට නූපං අකුසල ධර්මයේ නූපදීනං උපං අකුසල ධර්මයේ දුර වේනං එබඳු පුද්ගලව ගෝචරයි තවන්ට එබඳු තැන් ගෝචරයි. මෙන්න මේ වගේ ගෝචර ධර්මයේ තෝරගෙන අගෝචර ධර්මයේ අතහැරලා අනාචාර ධර්මයේ අතහැරලා ආචාර ධර්මයන්ගෙන් යුක්ත වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ස්වල්ප මාත්‍ර වර්ධට බය දකින්න. ස්වල්ප මාත්‍ර වර්ධ කියලා කියන්නේ මොකද කියලා තේරෙනවා. තමන් සමාදම් වෙච්ච සිල්පදය කයි ඒ සිල්පදේ කැඩීම සඳහා කය වචන දෙකෙන් කිරීම පැත්තකින් තැබේවා. ඒ කැඩෙන විදිහට සිත් උපද්දවන්න පවා බයයි. අකුසලය පිළිබඳව නැත්නම් සමාදන් වෙච්ච සීලය කැඩෙන්න පළුදු වෙන විදිහට සිත් උපද්දන්න පවා බයයි. ඒකට තමයි ස්වල්ප මාත්‍ර වර්ධ කියලා කියන්නේ. මෙන්න මේ තරම් ආදරයෙන් මේ තරම් ගෞරවයෙන් යුක්තව සීලය සමාදන් වෙන්නට ඕනේ. එතකොට අපි කියමු දැන් හොරකම් කරන්නේ සත්තු මරන්නේ අද නම් රක්මචරියාව හැසිරෙනවා බොරු කියන්නේ රහඳන පානය කරන්නේ කියලා මේ වගේ අපි පොරොන්දු ගානම් ඒ පොරොන්දුච්ච කාල සීමාවේ හෝ පන්සිල් නම් තමන් නිවන් දකින කෙනෙකු ජීවිතේ හැමදාම පුළුවන් තරම්. එතකොට මෙන්න මේ සිල්පද ටික සමාදම් වෙන්න ඕනේ. සමාදම් වෙච්ච ටික කැඩෙන්න හේතු වෙන අගෝචර ස්ථානයන් අතහරින්න ඕනේ. ඒක රැකෙන්න උපකාරී වෙන ගෝචර ස්ථානයන් ඇසුරු කරන්න ඕනේ. ඒ වගේම සිල්වතෙක් හැටියට, ගුණවතෙක් හැටියට ආචාර සීලීත්වයෙන් යුක්ත වෙන්නට ඕනේ. ලෝකයා වගේ ආත්මార్థකාමී වෙන්නේ නැතුව, තමන් ගැන විතරක් බලන්නේ නැතුව, අවස්ථාවාදී වෙන්නේ නැතුව, ත්‍යාගශීලීව ඒ ආචාර ධර්මයන්ගෙන් යුක්ත කෙනෙක් වෙන්නට ඕනේ. ඒ විතරක් නෙවෙයි, මේ සිල්පද ටික කැඩීම පැත්තකින් තේවා කඩන්න සිත්පදයකට පවා බයයි. මෙන්න මේ විදිහට පළවෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ විදිහට හික්මෙන්න කියලා එයා සීලයක ප්‍රවේශ කරනවා, සීලයෙන් යුක්ත කරනවා. පහු කාලෙදී මේ පුද්ගලයා සිල්වත් වෙනවා කියලා දකිනකොට තථාගතයන් වහන්සේ ඊට පස්සේ මේ පුද්ගලයාට දැන් මතුවේ හික්මනවා කියලා පෙන්නනවා. දැන් ඔබ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න. දැන් ඊට පස්සේ දෙවුනියට ආපෝයාව හික්මනවා කොහොමද? දැන් ඔබ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නට ඕනේ. ඇහෙන් රූපයක් දකිනකොට නිමිති වශයෙන්, අනු නිමිති වශයෙන් ගන්න එපා. යම් ආකාරයකින් ඇහෙන් නිමිති, අනු නිමිති අරගන්නකොට ලෝභ, දේශ, ලාභක අකුසල ධර්මයේ උපදී නම්, ලාභක අකුසල ධර්ම තමන්ගේ මනස අනු ලුහුබදී නම්, එබඳු විදිහේ නිමිති, අනු නිමිති ගන්න එපා. මනස මේ ඇහැ සංවර කරගන්න, ඇහැ සංවරයට පැමිණෙන්න. මේ විදිහට කනෙන් සද්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ දැනගෙන, දේහෙන් රස විඳලා, කයෙන් ස්පර්ශ ලැබලා, සිතෙන් ධර්මාරම්භන දැනගෙන, ලෝභ දේශ ලාමක අකුසල ධර්ම උපදීනම් ඒ විදිහේ නිමිති අනුමිති ගන්න එපා. ඒ ඉන්ද්‍රියන් සංවර කරගන්න කියලා තථාගතයන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය පනවනවා. එතකොට ඔන්න දෙවෙනි කාරණාව ඉන්ද්‍රිය සංවරය සීලය. පව් කාලෙදී මේ පුද්ගලයා ඉන්ද්‍රිය සංවරයන්ගෙන් යුක්තයි කියලා දැක්කහම, ඉන්ද්‍රිය සංවරයන්ගෙන් යුක්තයි කියලා දැක්කහම තථාගතයන් වහන්සේ ආව මත්තේ හික්මනවා කියලා පෙන්නනවා. දැන් ඔබ භෝජනේ පමණ දැනගන්න කියලා. එතකොට මොකද ඒකට හේතු? ඊගාව කාරණාව තමයි මේ ආහාරයේ කෙරෙහි ඇති ඍජු බව, නැත්නම් රස දුෂ්ණාව තමයි කය වචන දෙක අසංවර කරන්න තියෙන ඊගාවට තියෙන හේතුව. එතකොට ඒ නිසා ආහාර පාන කරනකොට හොඳට භෝජනේ පමණ දැනගන්න කියනවා. නේවදවාය නමදවාය නමණ්ඩනාය නිබුසනාය කියලා මේ ආහාරය ගන්න එක පැහැපත් කරගන්න නෙවෙයි, අඟතර කරගන්න නෙවෙයි, ඒ මද වැඩිම පිණිස නෙවෙයි, අංග අලංකාර කරගන්න නෙවෙයි, සරසන්න නෙවෙයි. යම්තා මේ කය පවත්වා ගන්න, පවත්වාගෙන මේ බ්‍රහ්මචර්යයන් හැසිරෙන්න මේ දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලේ ලැබුණු වෙලාවේ මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් වැඩක් ගැනීම සඳහා ජීවත් වෙන්නයි ආහාර ගන්නේ. මේ ආහාරයෙන් කෙරෙන්නේ ජීවත් කරවන එකයි කියන කාරණාව තේරුම් ගන්නට ඕනේ. මෙතෙන්දී මම තව එක කාරණාවක් මුලින්ම තේරුම් කරන්න මේ සූත්‍රයට අමතරව, අපි ගොඩාක් දෙනෙක් ඇත්තටම ආහාර පාන වලට අහු වෙන්නේ රසය නිසායි. නමුත් පින්වතුන් දන්නවද ආහාර වල රස නැහැ කියලා? අපි ගන්න ආහාර වල රස නැහැ, රසයට ආහාර නැහැ. රස කියලා කියන්නේ ජීව ස්පර්ශ නිසා දැනෙන එක රස සංඥාවක් විතරයි. ඒක ජීව ස්පර්ශය නැතිනකොට නැති වෙනවා. නමුත් ආහාරය කියලා කියන්නේ රසයට නෙමෙයි. ඔය පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා ඔය සතර මහා ධාතුවේ අෂ්ටම රූප කලාප වල ඕජා කියන ගුණයක් තියෙනෝනේ. අන්නේ ඕජා කියන ගුණය තමයි හැම වෙලේම ආහාර වෙන්නේ. ඔය උපමාවක් කිව්වොත් දැන් බිම්මුතුන් දැකලා තියෙ සමහර අය ඉන්නවා මුඛ රෝග වගේ තියෙන අය, කටේ නොයේ රෝග ආබාධ පිළිකා හෝ කුමන විදිහේ නිද රෝග හැදිච්ච අය ඉන්නවා. ආහාර පාන ගන්න බැරිද සමාවෙට මුඛේ යම් කිසි විදිහේ සැත්කමක් එහෙම කළාම තාවකාලිකව මේ උගුර හිරකල්ල උගුරෙන් බටයක් දාලා ආහාර පාන අර පොඩි කළා දියර ස්වභාවයෙන් සිලින්දර වලින් විදිහ දැකලා තියෙනවනේ. හරි. නමුත් ඒ රස දැනෙනවද? නමුත් ජීවිතයෙන් දැනෙන්නේ. එතකොට එහෙනම් ආහාරයට රස තියෙනවද? රස නැහැ. රසට ආහාර නැහැ. ඇත්තටම ආහාරය තුල රස නැහැ. අපි ආහාරය කියන තැනට කොටු වෙන්නේ මේ රසයට ගිජු වෙලයි. ඉතින් ආහාරයේ පමණ දැනගන්නවා කියනකොට ඒ රසය කියන එක වෙන් කළා. රසයට හසු නොවි ආහාරය තුල රස නැති බව දැනගෙන රසය තුල ආහාර නැති බව දැනගෙන ආහාරයෙන් කරන්නේ කය ජීවත් කරන එක, කය යපෝන එකයි. ඒක මේ රසය කර්කස එකක්, රළු එකක් වුණත් ඒක ආහාරයටයි කියන්නේ රසය කියන එකේ කෘත්‍ය එතනින් ඉවරයි කියලා දැනගෙනයි රැවටෙන්නේ නැතුවයි ආහාර පාන ගන්න කියලා කියන්නේ. ඉතින් අන්නේ කාරණාවක් තේරුම් ගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන තුන්වෙනි කාරණාව හැටියට නිවන් දකින්න කියලා නැත්නම් හික්මවන්න පුරුෂයෙක් ලැබුණාම තුන්වෙනි කාරණාව හැටියට තථාගතයන් වහන්සේ ඒ පුරුෂයාව ඒ පුද්ගලයාව හික්මවනවා. මොකේදද මේ භෝජනයේ පමණ දැන් ඔබ දැනගන්න භෝජනයේ පමණ දැන ගැනීමෙන් යුක්ත වෙන්න කියලා. තව පැත්තකින් ඕක ධර්මයේ බුදුරජාණන් වහන්සේ හොඳ උපමාවක් පෙන්නනවා. කබලින්ක ආහාරයේ කෙසේ දතිය යුතුද කියලා පුත්‍ර මාංශ සංඥාවෙන් දතිය යුතුයි කියලා. ඒකට පෙන්නනවා එක ඉජුවලක් තමන්ගේ දරුවත් අරගෙන කාන්තාරේ ගමනක් යනවා. යනකොට අතරමඟදී තමන් ගිනිච්ච ආහාර පාන ඉවර වෙනවා. ඉවර වෙනකොට දැන් තුන් දෙනාම කාන්තාරේ මැද්දේ මැරෙන්න හදන්නේ ආහාර පාන නැතුව, කෑම නැතුව. ඒ වෙලාවේදී තාත්තා යෝජනා කරනවා අපි අපේ මේ එකම පුතා මරාගෙන කාලා අපි කාන්තාරෙන් එතර වෙමු. එතකොට අපිට පස්සේ දරුවෙක් හදාගමු. අම්මා කියනවා අනේ අනේ මට නම් ඒක කරන්න බෑ. ඊට පස්සේ දැන් මෙහෙම යෝජනා කළාට අම්මා කැමති වෙන්නේ නැහැ දරුවෝ මරන්න. එහෙනම් ඉතින් අම්මා මොකද කරන්නේ? මට දරුවෝ මරන්න බෑ, ඔයා ගාවට මේ එහෙනම් ඔබ මරන්න කියලා තාත්තා ගාවට. තාත්තා කියනවා මට මරන්න බෑ, එහෙනම් ඔයා මරන්න. මෙහෙම මෙහෙම දරුවෝ එහාට මෙහාට එනකොට මේ අවුයෙන් රස්නෙන් පීඩා විඳලා තෙහෙට්ටුවටම දරුවෝ මැරෙන වැටෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ මේ ළමයා? මලාට පස්සේ දැන් ඉතින් මැරිච්ච එකනේ. මේ ළමයාගේ මස්තික කකා මේ අම්මයි තාත්තයි දෙන්න කාන්තාරෙන් එතර වෙනවා අඬාන මස්තික කන්නේ. තමන්ගේ එකම දරුවා නිසා මේ මස් අප්‍රසන්නයි. තමන්ගේ ප්‍රිය දරුවා නිසා අප්‍රසන්නයි. මිනිස් මසක් නිසා අප්‍රසන්නයි. නොකළු මසක් නිසා අප්‍රසන්නයි. ලුණුඹුල් නැති මසක් නිසා අප්‍රසන්නයි. කිසිම විදියකින් ප්‍රියකින් ආසාවකින් පාටියක් දානවා වගේ සතුටකින් නම් මේ මස්තික කන්නේ නැහැ. හුදෙක් මේ කාන්තර මාර්ගයේ ගෙවා ගැනීම සඳහාම විතරමයි කන්නේ. නැත්තම් මොන විදියටවත් ගන්නෑ. බුදුරජාණන් වහන්සේ උපමා පෙන්නන මහණෙනි යම් කිසි කෙනෙක් සසර පරතරක් දකින්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් එයා කබලින්ක ආහාරයේ ප්‍රතිචාර දැක්විය යුත්තේ මෙන්න මේ විදිහටයි. ආහාරය ගැන එයා දැක්ක යුත්තේ මෙන්න මේ විදිහටයි කියලා තථාගතයන් වහන්සේ පෙන්නනවා. ඒ කියන්නේ ඇත්තටම ආහාර පාන ගන්නේ මේ දුක්ඛ සීතෙන් උෂ්ණ අවුව පීඩා ආදී ස්පර්ශයෙන් ස්පර්ශය ලැබෙන දුක ගෙනත් දෙන මේ කය හදලා දුක් විඳින්න හින්දා නෙවෙයි දුකෙන් මිදෙන භ්‍රමචර්යාව පුරා ගැනීමට උපකාර පිණිසයි කියන තැනට ඇවිල්ලා ආහාර ගන්නවා. මෙන්න මේ විදිහට දැක්මක් ඇතුව අවබෝධයක් ඇතුව ආහාර ගන්න එකට කියනවා භෝජනේ පමණ ගන්නවා කියලා. රසේ ගිජු නොවි රසයෙන් ආහාරය වෙන් කළා ආහාරයේ පමණ දැනගෙන ආහාර ගන්න එකට කියනවා භෝජනේ පමණ දැනගන්නවා කියලා. මේ විදිහට භෝජනේ පමණ දැනගන්න බවට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි තථාගතයන් වහන්සේ ඒ පුද්ගලයා මැත්තේ තික්මවනවා. දැන් සිල්වත් කියලා දැක්කට පස්සේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි කියලා දැක්කට පස්සේ මෙයා භෝජනේ පමණ ගන්න පුද්ගලයෙක් කියලා දැක්කට පස්සේ මැත්තේ මෙයාව හික්මවන තථාගතයන් වහන්සේ ඒ පුරුෂය නැත්නම් මහාන නුඹෙන් දැන් ඔබ නිදි දුරු කිරීමෙන් යුක්ත වෙන්න ජාග්‍රියානුයෝගී යුක්ත වෙන්න නිදි දුරු කිරීමෙන් යුක්ත වෙන්න කියනවා. ඒ කියන්නේ දවල් කාලෙදී ඉඳගලමින් සක්මනමින් ආවර්ණීය ධර්මයන් දුරු කිරීම සඳහා උත්සාහවත් වෙන්න. ඊට පස්සේ රාත්‍රියේ ප්‍රථම යාමේදී ඉන්දගලමින් සක්මනමින් ආවරණීය ධර්මයන් දුරු කිරීමෙන් යුක්ත වෙන්න. මධ්‍යම යාමේදී නැගිටින සංඥාව සිහි කළා දකුණලේට හැරිලා සිංහසීයන් නැත්තම් දකුණු පැත්තට හැරිලා සයනය කරන්න නැගිටින සංඥාව මෙනෙහි කරලා ආපහු පාන්දර නැත්තම් පස්චිම යාමේ නැගිටින්න අවදි වෙලා සිතේ තියෙන ආවරණීය ධර්ම දුරු කිරීම සඳහා ඉන්දගමනින් සක්මනේ උත්සාහවත් වෙන්න කියනවා. එතකොට ප්‍රථම යාමේ මධ්‍යම යාමේ පස්චිම යාමේ කියලා යාම තුනකට බෙදෙනවා රාත්‍රී කාලයකට. ඒ කාලයක තමයි තුන් යාම රාත්‍රි කියලා කියන්නේ තුන් යාමේ කියලා කියන්නේ. අපි එක ගත්තොත් දැන් පැය 12ක් නම් හවස 6 ඉඳලා පහෝදා උයේ ඉඳි 6 දක්වා ගත්තොත් හවස 6 ඉඳලා රෑ 10 දක්වා කොටස ප්‍රථම යාමයටයි ආයි. රෑ 10 ඉඳලා රෑ 2 දක්වා මධ්‍යම යාමයටයි ආයි. අමෝ පාන්දර 2 ඉඳලා පහෝදා පාන්දර උදේ දසන 6 දක්වා කාලයේ රෑ 4යි 5යි පස්චිම යාමයට. එතකොට මේ රෑ 10 2 අතර කාලේ විතරයි තථාගතයන් වහන්සේ සසර ගිවා ගන්න කෙනෙකුට නිදා ගන්න බලවලා තියෙන්නේ. ඉතින් බලන්න අපේ හිත සමාධි නොවෙන්නේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන විදිහටම නොකරන නිසායි. ඉතින් අපි හරියටම කියලා තියෙන විදිහට කරන්නේ නැහැ. නොකර අපි ඒ වෙනුවට ඉක්මනට කෙටි මාර්ග තියනවාද කියලා අපේ කම්මැලිකම තියාගෙන කම්මැලිකම එක කෙටි මාර්ග තියනවාද කියලා හොයනවා. නමුත් එහෙම ක්‍රම නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ නිදි දුරු කිරීම යුක්ත වෙන්න කියලා. කල් ඇතුවම නිදා ගන්න එපා. ගොඩාක් දවල් වෙනකම් නිදා ගන්න එපා. මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යටත් පිළිසෙන් රෑ 10 විතර වෙනකම්ම භාවනා කරන්න ඕනේ ප්‍රථම යාමේ. ආපහු පස්චිම යාමේ නැත්තම් පාන්දර රෑ 2ට නැගිටින්න කියලා තියෙන දෙක පැත්තකින් තිබේ අඩුම ගානේ 4ටවත් නැගිටලා භාවනා කරන්න පටන් ගන්නවා නම් 3-4ටවත්. එතකොට මෙන්න මේ විදිහට ආවර්ණීය ධර්මයන් දුරු කිරීමෙන් යුක්ත වෙන්න කියලා පෙන්වනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දකින මේ පුද්ගලයා දැන් නිදි දුරු කිරීමෙන් යුක්තයි කියලා. නිදි දුරු කිරීමේ යුක්තයි කියලා නැත්නම් ජාග්‍රියානු යෝගයේ යෝගා යුක්තයි කියලා දකිනකොට තථාගතයන් වහන්සේ මේ පුරුෂ පුද්ගලයා මත්තේ තෙක්මනවා කියලා පෙන්නනවා. එන්න මහන්ද ඔබ දැන් සති සම්පජන්යෙන් යුක්ත වෙන්න. සති සම්පජන්යෙන් යුක්ත වෙන්න. සිහි නුවණින් යුක්ත වෙන්න කියලා උගන්වනවා කියලා බෙල්ලනවා. මෙන්න මෙතනදී සති සම්පජන්ය කියන කාරණාව ටිකක් හරි වැදගත් එකක්. හරි වැදගත් එකක්. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. පුළුවන් නම් අද දවසේදී මේ කියපු කාරණා ටික ඔක්කොම ටික අද දවසේදී පුළුවන් නිකන් හදාගෙන බලන්න එක දවසක් කරලා බලන්න. එතකොට සති සම්පජන්ය කියලා කියන්නේ සිහි නුවණ. සිහි නුවණ කියලා කියන්නේ මොකද්ද? දැන් ගතේ තිතේ අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හොති. එතකොට ඉදිරියට යනකොට ආපසු යනකොට සිහියෙන් දැනගෙන කරනවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. වටපිට බලනකොට සිහියෙන් දැනගෙන කරනවා. සම්මිංචිතේ පසාරිතේ සම්පජානකාරී හොති. ඒ කියන්නේ අතපය හකුලනකොට දිග හරිනකොට සිහියෙන් දැනගෙන කරනවා. මේ වගේ කනකොට බොනකොට කඩා කනකොට සිවුරු පාත්‍ර සිවුරු පොරවනකොට අඳිනකොට දරනකොට ඒ වගේම කතා කරනකොට කතා නොකරනකොට මේ හැම ඉරියව්වකම යටත් පිරිසෙන් වැසිකිලි කැසිකිලි කරන තැන ඉඳලා හැම ක්‍රියාවක් තුළම සිහියෙන්ම කරන එක තමයි සති සම්පජන්ය කියලා කියන්නේ. මෙතෙන්ට ගැඹුරු නුවණක්ම අවශ්‍ය නැහැ. මෙතන සිහි නුවණ කියලා කියන්නේ රාග දේශ මොහ ඇති නොවන විදිහට ජීවත් වෙන එක තමයි නුවණ. සිහිය කියලා කියන වර්තමානයේ ජීවත් වෙන එක. එතකොට වර්තමානයේ සිහි නුවණින් ජීවත් වෙනවා කියනකොට තමන්ට කරන වැඩෙත් එක්ක හිත තබා ගන්න පුළුවන් නම් මේක උපායක්. ඒ කිව්වේ දැන් පින්වතුන් මොනවාම හරි වැඩක් කරනවා නම් හොඳට බලන්න වර්තමානයේදී ඕගොල්ලෝ කය වචන මෙහෙවලා වැඩක් කරද්දී හිත දිහා බලන්න. හිත ඒ වැඩෙත් එක්ක වර්තමානයක තියෙනවද කියලා මොනවා හරි පරණ කුණු ගොඩක් අවුස්සවුස්ස අක්කෝ අතීතේ මොනවා හරි කාරණාවක් සිහි කරගෙන අතීතය අනුව ගිහිල්ලා නැත්නම් ඒ අතීත අත්දැකීමකින් අරමුණක් අරගෙන මම මෙහෙම මෙහෙම දේවල් කරන්න ඕනේ කියලා අනාගත ඒ කරන්න ඕන දෙයක් මනසින් හිතමින් හදමින් ඉන්නේ. හැම වෙලාවෙම අපි වර්තමානයේ තුල මනසින් ජීවත් වෙන ඕන නීවරණ ධර්ම හිටින්නේ නැහැ. නීවරණ ධර්ම දුරු වෙනවා. නමුත් මනෝමයෙන් මනෝ විඥාණය මොකද කරන්නේ? හැම වෙලාවෙම අතීත අනාගත දෙකට අතීත අනාගත දෙකට මනසින් දුවනවා. කය වචන දෙක වර්තමානයේ තියෙන්නේ. ඉතින් මේ සති සම්පජන්නේ උපායක් මොකටද? මේ මනසට නැත්නම් මනෝ විඥාණයට අතීත සහ අනාගත කියන අන්ත දෙක ඇසුරු කරන්න නොදී වර්තමානයේක හිත තබා ගන්න ධර්ම උත්සාහයක්. නැත්නම් හිත හුරු කිරීම. නීවරණ ධර්ම දුරු වෙන්නේ ඉබේමයි. ඒ නීවරණ ධර්ම වලම ඉරත් අහගෙන හිටිය මොගි ආදුරු දේශනාවට මතක් කළා. මේ ශාසනයේ ඇත්තටම සමාධියට කමඨහනක් නැහැ කියලා. ඇත්තටම ඇත්ත මේ ශාසනයේ තියෙන්නේ ඒ සමාධි සංවර්ධනික සීලය කියලා. මේ සීලයටයි හිත සමාධි වෙන්නේ. මේ ප්‍රතිපදාව ඕගලන්ට බලනකොට තේරෙයි මේ තුල සමතකමඨහනක් එහෙම මොකුත් නැහැ. අතුරුකමට අතුරු ලාභයක් තමයි මේ සමතකමටහන ගන්න එක. සමතකමටහන ගත්තත් සමතේ වඩනකොට මේ සීල ටිකයි හැදෙන්නේ. ආගේ සීකෙනෙක් සීලේම ගිහිල්ලා හිත සමාධි වෙනවා. සමත කමඨහනක් වඩනකොටත් සිල් ටික හැදිලත් හිත සමාධි වෙලයි අන්තිමට තියෙන්නේ. කොයි පැත්තෙන් ආවත් එහෙමමයි වෙලා තියෙන්නේ. එතකොට මෙතනදී සති සම්පජන්‍ය කියනකොට කන්න වැඩේට සිහිය. අපි උපමාවක් ගත්තොත් සමුද්‍රයේ පසාරෙට කියලා හොඳට බලන්න. අපි මම මේ ඉදින් තියෙන යමක් අරගෙන පෙන්වන්නම්. අපි කියමු අත දිගහැරලා මොන හරි දෙයක් ගන්නකොට සම්පූර්ණ හිතත් ඒ ක්‍රියාව එක්කම ගෙනියන්න. හොඳ අවධානයෙන්ම තමන් දැනුම් සහිතවම ඉඳගෙනම තමයි මෙන්න මේ අපි කියමු මේ වස්තුව ගත්තනම් ගත්ත බව හොඳටම තමන් දන්නවා. දැනුම් සහිතවමයි ගත්තේ. අරගෙන ඒක දැනුම් සහිතවමයි ළඟට ගත්තේ. දැනුම් සහිතවමයි ඒක තැබුයි. ඊට පස්සේ දැනුම් සහිතවම ඊගාව යමක් ගන්නවනම් ගන්න අත දිගෑන්නේ. ඒ කරන ක්‍රියාවත් එකම දැනුම් සහිතවම ඉඳ ඉබේම තමන්ගේ මනසට මනෝමින් එක එක දේවල් සිහි කර කර අතීතයට යන්න ඉඩ නැති වෙලා අනාගතය ආරම්භ කරන්න ඉඩ නැති වෙලා ඇති. වර්තමානයේ ජීවත් වෙන. ඒ වගේම යනකොට යනවා කියන ඉරියව්ව තුලම මනස පවත්ව ගන්න. අතින් මොනෝhari ගන්න ගානේ අත දිගාරින ගානේ වටපිට දැන් අපි හැරලා බලුවා නේද බලන්න අපිට අපේ සිහිය නෑ දැන්. නමුත් හිත වඩන කෙනෙකුට කවදාවත් මෙහෙම අසියෙන් හරලා බලනවා කියන්නේ අසම්පජන්නේ. ඒ කියන්නේ අපි සිහි නුවණ තියෙනවනම් ප්‍රපංච නෑ අපිට. ඒ කියන්නේ බලනවා නම් හැරලා බලන බවටත් මේ බෙල්ල ගෙනියන ගාන සිහියයි. තමන් හැරලා බෙල්ල හරවනවා කියන එක නුවණින්ම දැනගෙන බෙල්ල හැරෙන්නේ. මේව බලනකොට පේනවා නබුන. ආපහු බෙල්ල ගන්නවා කියන එකත් බෙල්ල අනිපැතර හරවනවා කියන එකටත් හොඳට නුවණ. ඒ වගේ මොනෝහර දෙයක් කියනකොට කියන වචනයක් ගානේ නුවණ. දැන් බලන්න මම මේ කියන්නේ ලෝකේ වෙන ධර්මතා ටික සිංහතුල්ල බලන්න. දැන් සමහර අවස්ථාවල බුද්ධ වන්දනා කරනවා. කයින් පුරුද්දට වචනෙන් ගාත ටික කියන බලන්න අපේ තම තමන්ගේ මනසින් බලන්න ඒ කතා කරන වචනයක් ගන්න වචනයත් එක්ක ඉන්නවද කියලා වචනත් එක්ක තියනවද කියලා වචන ටිකක් නිකන් ඔහේ කියාගෙන යනවා. ඇත්තටම ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ කියන නියම ගුණ ටිකවත් අපේ හිතට දැනෙන්නවත් ඉඩ දීලා නැහැ. කයින් ඔහේ අර යන්ත්‍රයක් ක්‍රියාත්මකයි වගේ වචන ටික කියලා තියනවා. වචන ටික කිව්වට මේ හිත තියෙන්නේ කොහෙද? දැනුම තියෙන්නේ කොහෙද? නේද කොහෙද? යටින් එක දේවල් හිතනවා. පේළියට එකතු වෙලා කණ්ඩායමට එකතු වෙලා එහෙම නැත්නම් තමන් තනියමම අපි වචන ටික වේගෙන් කියාගෙන යනවා. නමුත් මොනතරම් ඒකෙන් ආනිසංසය අඩුයි, කුසලයේ අඩුයි, සමාධිය නැහැ. ඉතින් ඔය කියන ගානේ සිංහතුන් හොඳට වන්දනා කරන වචනයක් ගානේ හිතත් ඒකම තියාගෙන වන්දනා කරන්න බලන්න. ඇයි භාගයක් වන්දනා කරන්න බලන්න හිත මොනතරම් සමාධි වෙයිද, එකඟ වෙයිද කියලා බලන්න. ඒ වගේ සති සම්පජන්‍ය කියනකොට තේරුම් ගන්න ඕනේ සිහි නුවණ කියනකොට කරන කයෙන් කරන වැඩෙත් එක්ක සිත පවත්තන්න. ඒ වගේම කියන වචනයත් එක්ක සිත පවත්තන්න පින්වතුන් දක්ෂ වෙන්නට ඕනේ. එතකොට මේක අනිවාර්යම අවශ්‍යයි, අනිවාර්යම අවශ්‍යංගයක්. මෙන්න මේකට කියනවා සති සම්පජන්‍ය කියලා. පුළුවන් නම් අද දවසේදී ඔන්න ওই ටික කරලා බලන්න වැඩි එපා. පුළුවන් නම් එකම මෙච්චර ඕගොල්ලෝ අවුරුදු ගණන් භාවනා කරනවා කිව්වා. භාවනා කරනවා කියනවා. හුඳ දක්ෂයි කියනවා. මම කියන්නේ අසිහියෙන් තොරව එක පැයක් පුළුවන් නම් ඉඳලා පෙන්වන්න. ඉරියව් ශරීරයේ හැම ඉරියව්වක් කෙරෙහිම සම්පූර්ණ සිහියෙන් අවධානයෙන් යුක්තව එක පැයක් ඉඳලා පෙන්වන්න. එහෙම හිටියොත් අසිහියකින් බෙල්ල හෙල්ලීමක්වත් වෙන්නේ නැතුව, අසීයකින් අතපය දිග හැරීමක්වත් වෙන්නේ නැතුව, අසීයකින් කකුලවත් දිගාරින්නේ නැතුව, අසීයකින් ඉදිරියට යන්නේත් නැහැ, අසීයකින් ආපහු එන්නේත් නැහැ. සිහියෙන් කියලා කියන්නේ ඉදිරියට යනවා කියන කාරණාව කරනවත් එක්කම ඒකම දැනුම් සහිත බවකම ඉඳගෙනමයි යන්නේ. දැනුම් සහිත බවකම ඉඳගෙන ආපහු එන්නේ. පුළුවන් නම් පැයක් කරන්න බලන්න. මම හිතන්නේ පැයක් නෙවෙයි විනාඩි 10ක් කළොත් ලොකු දෙයක් කරන්න. පැයක් කළොත් සම්පූර්ණ නීවරණ ධර්ම දිරුවේ. ඒ තරම් මේ සති සම්පජන්‍ය බලයි. ඒකයි මම කියන්නේ අහපි ඇත්තටම කළ යුත්ත කරන්නේ නැහැ. අපි කරන්න ඕනේ තැන නිසි විදිහට හදාගන්නේ නැහැ. අපිට ඕනේ හරි ඉක්මනින් ශනික දේවල් උත්තර. මේ ඉක්මනට මාර්ගඵල ලබන්න ඕනේ කම තියෙන්නේ. නමුත් එහෙම එකක් නෙමෙයි මාර්ගඵල පැත්තකින් තැබේවා. එතෙන්ට යන මේ මාර්ගයේ ප්‍රතිපදාව නිවැරදිව අපි පුරන්නේ නැතුව ඵලය බලාපොරොත්තු වෙනවා අපි. ඒ කියන්නේ ගහක් හිටවපු ගමන් ගෙඩි කඩන්න හදනවා ලෑස්ති වෙනවා වගේ එකක්. ඉතින් මෙතනදී දැන් අද දවසේදී හොඳයි අපිට පුළුවන් සති සම්පජන්යෙන් යුක්ත වෙන්න. ඇත්තටම භවනාව කියලා කියන්නේ ඊගාව කාරණාව තමයි මේ සති සම්පජන්යෙන්. ඊගාවට තව උපායක් තියෙනවා. මේවා උපායයි. යම ගන්නකොට අද ඔගොල්ලෝ ගන්න ක්‍රමයටම හිතේ තියෙන සමාධියක් තියෙනවනම් තියෙන සමාධිය නැති වෙන විදිහටයි කය හසුරවන්නේ. මෙහෙම කළා මේ ගන්න විදිහටම සමාධිය නැති වෙන්නේ. හරියට දැහැ ගන්නවා වගේ, වස්තුන් දැහැ ගන්නවා වගේ අපි කරන්නේ. අපි තියන්නේ වේගෙන්, ගන්නේ වේගෙන්. ඒ කයේ වචනේ සැඩකමට පරුෂකමටම හිතේ තියෙන සමාධියක් තියෙනවනම් ඒක යන්නේ, ඒක නැති වෙන්නේ. එහෙම නෙමෙයි, අපි කයින් කරන ක්‍රියාවටම හිත සමාධි වෙන්න, වචන කතා කරන විදිහටම හිත සමාධි වෙනවා. ඒ තරම් සංවරයි කය, ඒ තරම් සංවරයි වචනෙ වෙන්න ඕනේ මේ සති සම්පජන්නේදී. ඒ කියන්නේ මොනවා හරි දෙයක් ගන්නකොට මුළු කයම නිබර කළා, හරියට ඒ වස්තුවට රිදෙයි වගේ, රිදෙන්නේ නැති වෙන්න වගේ කය නිබර කළා. හිමින් තමයි හොඳට දැනුම් සහිතවම හිමින් ගන්න. මෙහෙම කළා හිමින් ගන්නට ඕන. මේ ගන්න ඉරියව්වටම සංවරයි. අපි උපමාවක් කළොත් අඩියේ මණ්ඩි දේරිලා තියෙනවා වතුර උඩින් හොඳට පෑදිලා පිරිසිදුයි යට මණ්ඩි. එක පාටම කෝපය දාලා ගත්තොත් මොකද වෙන්නේ? කැළත්ෙන්නේ නැද්ද? කැළත්දලා මණ්ඩිත් එක්ක එන්නේ නැද්ද? එනව නේද? ඒ වගේ වෙලාවකදී මණ්ඩි ටික කැළත්දලා එන්නේ නැති විදිහට වතුර ටිකක් ගන්නව නම් අපිට ගන්න වෙන්නේ කොහොමද? බොහොම හිමින් නේද? අන්න ඒ වගේ අද අපි යමක් ගන්න විදිහටම මනසේ තියෙන මණ්ඩි ටික කැළත් වෙනවා. කෙලස් ටික ඇවිසෙන විදිහටයි අපි මනසෙන් වැඩ ගන්නෙ. තියෙන මණ්ඩිතික හේමම යටට කිඳා බහින විදිහට තාම මඩස් කරන්න බෑ. දැනට කරන්න පුළුවන් මේ වතුර ටික පෙරණ එක විතරයි පෙරලා ගන්න උපායක් මේ තියෙන්නේ මණ්ඩි වලින්. අපි කයෙන් යම ගන්න කරන්න හදනකොට නැත්තම් කය හසුරනකොට ඒ කය හසුරන ක්‍රමයටම හිත සමාධි වෙන විදිහට වචන කතා කරනකොට වචන කතා කරන සිද්ධියම කරන්නේ කය නිබර කළා, වචනේ නිබර කළා. දැහැගණ්ඩ වගේ රළුවට රෞද්‍රව වචන කතා කරන්නේ මට සිලුගේ වචන. එතකොට බොහොම සංවරයි වචන, මට තිනුකේ වචන, අල්ප සද්දේ සද්දකින් වචන උච්චාරණය කරන්නේ. මේ වචනෙටම හිත සමාධි වෙන විදිහට මේ සති සම්පජන්‍යයට අයිති වැඩක්. එතකොට ඔන්න ඔය ටික ගැන හොඳට වග බලා ගන්නට ඕනේ. ඔතන අනිවාර්යම ප්‍රධානමයි. එතකොට අද මං ගියාට පස්සේ මේ ටික කියලා යන්නම්. හැම කෙනාම එක පැයක් පුළුවන් නම් කළා බලන්න ඕනේ. සම්පූර්ණ සති සම්පජන්ණින් යුක්තව මේ කියන්නේ හැම ඉරියව්වක් ගානෙම කියන කරන ඉරියව්වක් ඉරියව්වක් ගානෙම වර්තමානයේක තමන්ව තියාගෙනම කරන්න පුළුවන් ද කියලා උත්සාහවත් වෙන්න ඕනේ. වෙලා බලන්න වෙන අමුතුම භාවනාවක් කියන එකක් එපා. ඕක ප්‍රායෝගිකයි. ප්‍රායෝගිකයි කියන්නේ ඔතන තමයි අවශ්‍ය වෙන්නේ, අවශ්‍ය තැන හුරු වෙන්න ඕනේ තැන. ඔතන හුරු වුණහම ඕගොල්ලෝ ධර්මයේ අනික ජීවිතය අනිකක් වෙන්නේ නැහැ. ජීවිතෙන් පලා ගිහිල්ලා නිවන කොහෙද එකක් වෙන්නේ නැහැ. ඕගොල්ලෝ gedara dore මේ වැඩ කටයුතු කරද්දිම නිවන් දකින විදිහට ජීවත් වෙන ක්‍රමයක් හොයාගෙන තියෙන්නේ. ඇත්තටම එහෙම ක්‍රමයක් හොයලා දෙන්න මිසක බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ නැතිනම් නිවන් දකින්න පන්සලට ආරම්භයට යන්න ඕනේ හැමෝම කියන තැනකින් කියන එකක් නෙමෙයි. ඉතින් එහෙම වුණොත් මේ ලෝකෙ ගිහිපින්වතු නැති වෙයිනේ. ඇයි ඉතින් ඔක්කොම පන්සල වලට ආරම්භ වලට දාන්න දෙන්නවත් කෙනෙක් නැහැ. දැන් අනිත් එක සවැත් නුවර 7 කෝටියක් ජනකාය හිටිය කියලා. පංකෝටියක් කාර්ය ශාවකෝ කෝටි පහ. එතකොට කෝටි පහම පැවිදි වෙලාද හිටියේ? දැන් බොහෝ අය සෝවාන් සකදාගාමි අනාගාමි වෙච්ච බොහෝ ගිහි පින්වතුන්ගේ වලවල වාසය කළා. ඒ අය වෙන මොකුත් නෙමේ ගෙවල් දොරවල් වල සිහි නුවණින් කටයුතු කරන්න ඉගෙනගෙන හිටියා. සතර සතිපට්ඨානේ වඩන්න පුරුදු වෙලා හිටියා. එදිනෙදා ජීවිතය තුළ සති සම්පජන්නේ කියලා කියන්නේ කායගත සතියට අයිති කොටසක් මේ. ඉතින් මෙන්න මේ ගැන හොඳ අවධානයක් දෙන්න ඕනේ. අර විදිහට සිල්වා ප්‍රාත්මක සංවර සීලෙන් සංවර වෙච්ච කෙනා මාත්‍ය තථාගතයන් වහන්සේ හික්මුණා. ඔබ ඉන්ද්‍රිය සංවර කරගන්න, යාව මාත්‍ය හික්මුණ දැන් ඔබ භෝජනේ පමන දරගන්න, යා මාත්‍ය හික්මුණ ඔබ දැන් නිදි දුරු කිරීමෙන් යුක්ත වෙන්න. ওই ටික අනුපලයෙන් පනවන්නේ මේ සති සම්පජන්ණ කියන එක ලේසි නෑ. මේ වගේ මට්ටමක රළු මට්ටමේ කෙලෙස් අඩු වෙලා තිබුණු කෙනෙකුටයි සති සම්පජන්ණ කියනක වරොත්තු දෙන්නේ. එහෙම නැත්නම් හැමෝටම සති සම්පජන්ණෙන් ඉන්නවා කියන එක විහිළුවක් වගේ. ලෝක කිසි කෙනෙකුට කවදාවත් ලෝක කෙනෙකුට කරන්න බෑ. ඒ වචනයත් එක්ක, ඒ කායික ඉරියව්වත් එක්ක හිතත් පවත්වනවා කියන එක කරන්න බෑ. ඒ වචනයත් එක්ක, ඒ කායික ක්‍රියාවත් එක්ක හිත පවත්වනවා කියනකොට ඉබේම උපායශීලී වෙලා මනසට නීවර ධර්ම එන අරමුණු හිතේ හිතේ තලුමරන්න නොදෙන කමට අතීත අනාගත දෙක අනුව දුවන්න නොදෙන කමට වර්තමානයේ හිත තබා ගන්න කමට ඉබේම උපාය සිදි වෙලා මෙන්න මේ විදිහට සති සම්පජන්ණයෙන් යුක්ත වෙන්න කියනවා. ඊට පස්සේ සති සම්පජන්ණයෙන් යුක්තයි කියලා දැක්කට පස්සේ අන්න දැන් තථාගතයන් වහන්සේ පෙන්නනවා, දැන් ඔබ සුදුසුයි, දැන් ඔබ යන්න ආරණ්‍යකට හෝ හිස් ගෙයකට හෝ ගල් ගුහාවකට හෝ පිදුරු බිස්සකට හෝ ඔන්න දැන් කාටද යන්න කියන්නේ? කැලේකට හෝ පන්තලකට හෝ ආරණ්‍යකට හෝ භාවනා මධ්‍යස්ථානකට හෝ යන්න කියලා කියන්නේ කාටද? ඔන්න ඔය වගේ සීල මේ ටිකේ හික්මෙච්ච කෙනාට, සංවර වෙච්ච කෙනාට දැන් ඔබ සුදුසුයි මෙහෙම දැනකට යන්න. තථාගතයන් වහන්සේ පනවනවා, දැන් ඔබ විවේක ස්ථානයක් ඇසුරු කරන්න, දැන් ජන ශූන්‍ය ප්‍රදේශයක් ඇසුරු කරන්න, ජන ශූන්‍ය ස්ථානයක් ඇසුරු කරන්න. ඇසුරු කරමින් පුළුවන් තරම් සීකි තැනකට යන ආරණ්‍යකට, වෘක්ෂ මූලයකට, එහෙම නැත්නම් සුඤ්ඤාගාරයකට, ගල් වෙනකට, පිදුරු ගුහාවකට, නැත්නම් කවතකට, නැත්නම් සොහොනකට, මේ වගේ විවේක ස්ථානයකට යන්න කියලා තථාගතයන් වහන්සේ පනවනවා. ඒ පනවලා ඊට පස්සේ පෙන්නනවා, දැන් ඔබ ඒ අරණ්‍යයකට හිස් ගෙයකට ගිහිල්ලා දැන් ඔන්න පර්යාංක බැඳගෙන කොන්ද ඍජුව තබාගෙන නා සති නිමිත්ත අභිමුඛ කොට තබාගෙන හොඳට සිහියෙන් ඉන්න. උජුම් කායම් පණිදාය පරිමුඛං සතෙන් උපට්ඨ පෙත්වා කියලා පෙන්නලා එහෙම ඉඳගෙන දැන් ඔබ පංච උපාදාන ස්කන්ධ ලෝකේ නීවරණ ධර්මයෙන් දුරු කෙරෙහි කිරීමෙහිලා යෙදෙන්න. ඒ කියන්නේ අභිජ්ජාව නැත්තම් විෂම ලෝභයේ දැඩි ලෝභයේ දුරු කළා ලෝභ රහිත සිටි වාසය කරන්න. ව්‍යාපාදයේ දුරු කළා සීල සත්‍යම් කෙරෙහි හිතානුකම්පිතව දයාවෙන් යුක්තව මෛත්‍රී සහගතව ව්‍යාපාද රහිත සිටින් වාසය කරන්න. ඒ වගේම තීන මිද්දේ දුරු කළා ආලෝක සංඥාවන් උපදවාගෙන විගත වූ තීන මිද්දේ යුක්තව වාසය කරන්න. හිතේ උද්දච්ච කුක්කුච්ච දුරු කළා හිතේ විසිරුණුකම දුරු කළා එකඟ වෙච්ච සිතකින් වාසය කරන්න. කෙසේද කෙසේද යන විමති දුරු කළා විත්තින කංකා කියන්නේ දුරු වෙච්ච සැක සංකා නැති හොඳට ධර්මයේ පිළිබඳ මනෝ දැනුම් නැතුව වාසය කරන්න කියලා නීවර ධර්ම පහ තමන්ගේ సంతානේ නූපදින විදිහට කටයුතු කරන්න කියලා පෙන්නනවා. ඒකටද තියෙන කෙටි ක්‍රමයක්. දැන් ඔය වගේ වර්තමානයේක ජීවිතයේ කය වචන දෙකෙන් එකන සීලය හදාගෙන සති සම්පජන්යෙන් යුක්ත වෙච්ච කෙනා පැත්තකට ගිහිල්ලා භාවනා කරන්න ගියාට පස්සේ එයා දැන් කරන්නේ නීවරණ ධර්මය දුරුකරන්න වෙන මොකුවත් නෙමෙයි. මනසින් උපදින විතර්ක ටික විතරයි එයා අල්ලගන්නේ. එතකොට ඒ වගේ මට්ටමට මේ මුලින්ද මේ ටික හැසිරලා ආපු කෙනෙකුට හොඳට ගෝචරයි, හොඳට ඔරොත්තු දෙනවා. එහෙම නැත්තම් බෑ. දැන් ආපහු මුලින්දන් කය අනුව බලන්න ඕනේ, රූපේ කොටස් කළාන්න ඕනේ, බෙදන්න ඕනේ, මොකොත් ඕනේ. එහෙම බෙදන්න ඕනේ කෙලස් ටික ඔක්කොම කරන ටික එයා එදිනෙදා ඉරියව් හසුරනකොටම උපදින්න තියෙන කෙලස් ටික ඒ ඉරියව් හසුරීම තුලදීම නැති කරමින් හිටියේ. කෙලස් උපදින විදිහටයි ජීවත් උනේ. දැන් එයා නීවර ධර්ම දුරු වෙන්න පරිඋත්ථානය නැත්තම් මනස තුලින් උපදින අරමුණු ගැන විතරයි මෙයාට වග බලා ගන්න ඉතුරු වෙලා තියෙන්නේ. මොකද ආපහු නැගිට්ටහම එයාගේ ජීවිතයේ ආපහු වර ධර්මතා ටිකේ තියෙන්නේ. ඒ හින්දා නැගිට්ටහම අනිත් පැත්ත හොඳට සුරක්ෂිතයි. සීලයක් තියෙනවා, සති සම්පජන්යෙන් යුක්තයි කියන ටිකේ ඉන්නේ. හැම වෙලෙම නිවන් දකින්න මාවතක් තමයි නැගිට්ටත් ඉන්නේ. භාවනා කරන ඉඳගත්තුහම මනෝමයෙන් විතර්ක ගැන වග බලා ගන්න විතරයි, මනස ගැන වග බලා ගන්න විතරයි, හිත හඳුනා ගන්න විතරයි තියෙන්නේ. ඒකෙදි කරන්න තියෙන එකම දෙයයි තියෙන්නේ. මොකද්ද කරන්න තියෙන එකම දේ? සති නිමිති හිත තබාගෙන මනසේ උපදින විතර්කයන්ට හොඳට සිහිනුවණින් යුක්තව කටයුතු කරනවා. උපදින විතර්කයන් හඳුනගන්න. රාග වශයෙන් ගැලෙන්නේ නැතුව, ද්වේෂ වශයෙන් කුපිත කරන්නේ නැතුව එතන එතන විදර්ශනා කරනවා. අතීත නාන අගමෙය නප්පටිකං කේ අනාගතං යදතීතං පහිනන්තං අපත්තං ච අනාගතං පච්චුප්පන්න යේදම්මේ තත්ත තත්ත විපස්සති. අතීතය අනුව යන්න එපා, අනාගතය ප්‍රාර්ථනා කරන්න එපා. ඇයි? අතීතය නිරුද්ධ වෙලා අනාගතය ඉපදිලා නැහැ. වර්තමාන ධර්මය තියෙනවා නම් එතන එතන විදර්ශනා කරන්න කියලා පෙන්නපු ටික ගන්නවා. දැන් මනෝමය කුමන දෙයක් සිහි වුණත්, සත්වයේ කියලා, පුද්ගලයේ කියලා සිහි වුණත්, දේවල් කාරණා කියලා සිහි වුණත්, අතීතය අනාගතය අරමුණු කරගෙන සිහි කළත්, ආධ්‍යාත්මික බාහිර කියලා සිහි කළත්, සිහි වෙන හැම දෙයකටම සිහියයි යාට. කුමක්ද මේ මනසින් උපන්න ධර්මතා ටිකක් කියන එකට හොඳට සිහියයි. අපි කියමු මෙයාට තියෙන වැඩේ තමයි මොකද්ද? විදර්ශනා කරනකොට බහැර ආයතනේ විඥානේ පිහිටන්න නොදෙන කම. බහැර ආයතනේ විඥානේ පිහිටන්න නොදෙන කම කියලා කියේ මොකද්ද? අපි කියමු gedara කියලා සිහි වුණොත් බාහිර තියෙන gedarak කියලා රැවටෙන්නේ නෑ. මෙයා බාහිර තියෙන gedara sihuna කියන තැනකින් රැවටිමට ඉඳ තියන්නේ මනසින් ධර්මාරම්මණයන් උපද්දලා උපද්දපු ධර්මාරම්මණයන්ම සිතින් දැනගත්ත නේද කියලා ඉදර්ශනා කරන්නේ. ඒ වුණ තාම Tamanට තේරෙන්නේ නැහැ බාහිර ඉන්න gedara බාහිර තියෙන ගේසී වුණා වගේම. එහෙම තේරෙද්දි නෑ මනසින්ද සිතින්ම සිතුවිලි සිහි කළා සිහි කරපු සිතුවිලිම දැනගත්තා කියලා විදර්ශනා කරනවා. විදර්ශනාව තමයි ඇත්තම ඇත්ත එක. ගෙදර දැන් දරුවා සිහි වුණා කිව්වොනේ. ඇත්තටම බාහිර කෙනෙක් සිහි වුණා නෙමෙයි තමන්ගේ සිතින්ම දරුවා කියන සංඥාව සිහි කළා දරුවා කියන විතර්කයේ උපදවාගෙන සිතින් මේ විතර්කේ දැනගත්ත නේද කියලා හඳුනගන්නවා. මේ වගේ උපදින විතර්කයේ උපදින විතර්කයේ හඳුනගන්නවා මනස නිසා හටගත්ත දේ මනස තුලම නැති වෙනවා කියලා. ඒක බාහිරයට අයිති කියන තැනකට තබන්නේ නැහැ. තබන්නේ මේ විදිහට විනාඩි 10ක් හරි 15ක් හරි පැයක් හරි පැය භාගයක් හරි ඉඳගෙන නීවරණ ධර්මයන් දුර වෙන විදිහට භාවනා කරනවා. උපදින විතර්කයන් කිසිම අරමුණක් ඇත්ත වෙන්න දෙන්නේ නැහැ. ගයක් කියලා සිහි වුණත්, පුද්ගලයෙක් කියලා සිහි වුණත්, ධර්මයෙක් කියලා සිහි වුණත්, රාහන් රෙදි මුතු මණික් කියලා සිහි වුණත් එකක්වත් ඒ ද්‍රව්‍ය කාරණා වෙන්න නොදී මනසින්ම මෙබඳු සංඥා, මෙබඳු අදහස්, මෙබඳු විතර්කයක් උපද්දලා ඒ උපද්දපු මනසින්ම උපද්දපු විතර්කයෙන් අපිම දැනගත්තා කියන කාරණාවට තීයයි නෝනයි. මේ විදිහට කරනවා. කල්ල නැගිට්ටට පස්සේ ආපහු දැන් ආයෙත් අතන අර ධර්මතා ටිකේ ඉන්නේ. ප්‍රාතිමෝක සංවරසීදී ඉන්ද්‍රිය සංවරේ භෝජනේ පමුණ ගන්නාකම දිනුරි කිරිමින් යුක්තයි සත්‍ය සම්පජන්ය. ළඟම හේතුව සත්‍ය සම්පජන්ය යුක්තයි. නැගිට්ට සීලේ මේ ටිකේ ඉන්නව එක දණක ඉඳගත්තු නීවරණ ධර්ම දුරු කිරීමකයි. මෙයා ජීවත් වෙන්නේම ධර්මයක් තුල. ඒ කියන්නේ භාවනා නොකරන දහමින් වෙන් වෙලා ඉන්න වෙලාවක් මෙයාගේ ජීවිතේ ඇත්තේම නැහැ. ඇත්තේම නැහැ. මේ පැයක් භාවනා කළා, පැය දෙකක් භාවනා කළා, ඊට පස්සේ සමාධිය නැති වෙනවා හෝ ඊට පස්සේ සමාධිය කරනවා කියලා එකක් නැහැ මෙයාගේ ජීවිතේ. එහෙම නැත්තම් පන්සලට ආවම භාවනා කරනවා, ගෙදරින් ඉඳලා භාවනා කරන්නේ කියලා එහෙම එකක් නැහැ. භාවනා කතාවක් කියලා එකක් නෑ. මේ ජීවත් වෙන ක්‍රමය මෙයාගේ වෙන අමුතු භාවනා කියලා ආයෙත් තව රාමුකට කොටු වෙන්න එපා. දැන් මේ හදාගෙන තියෙන කොටුව මදිවට තව භාවනා කියලා කොටුවකුත් හදාගන්න හදන්න. තව භාවනා කියලා කොටුවක් හදාගන්න එපා. ජීවිතේ එදිනෙදා වර්තමානයේ ජීවත් වෙන ඒක ජීවිතයට පහසුයි, ජීවිතයට සැහැල්ලුයි. අපි දැන් නීවරණ ධර්ම වලට හුරු වෙලා හින්දායි ඔය අපිට නීවරණ ධර්ම නැතුව බෑ වගේ තේරෙන්නේ. අන්තිම නීවරණ ධර්ම වලින් බැහැර වුණහම මේ වර්තමානයේ ජීවත් වෙන එක මොනතරම් සරලද, සැහැල්ලුද, මොනතරම් හිතට ප්‍රියද, මනාපද කියන එක තේරෙයි තමයි. ටිකක් කාලයක් යනවා මේක දැනෙන්නේ. ලෙඩේකට බෙහෙතක් කළාම බෙහෙත් වෙත දුන්නු ගවම්ම ලෙඩේ හොඳ වෙන්නේ, තුවාලේ හොඳ වෙන්නේ, තුවාලේ හොඳ වෙන්නේ ඒක ඔරොත්තු දෙන්න දවසක් දෙකක් යනවා. අල්ලන වෙලාවක් යනවා. ඒ වගේ ටිකක් දවසක් යනවා. මේ විදිහට එක දණ ගිනගෙන ඉන්නකොට මනසින් උපදින අරමුණු වල මනසින් උපදින අරමුණු විදර්ශනා කරනවා. නැගිට්ටාම අර විදිහට සත්‍ය සම්පජන්යෙන් යුක්තයි. සත්‍ය සම්පජන්යෙත් ඔබෙන් තියෙන සීලය ගැන වගබලා ගන්න. මෙන්න මේ විදිහට කරනකොට නීවරණ ධර්ම දුරු වෙලා පහු කාලෙදී අර මම වෙනදා කිව්වා වගේ ප්‍රාර්ථනාවක් ඕනේ. මෙහෙම කරන මට නීවරණ ධර්ම දුරු වේවා, දුර වෙලා ප්‍රීති ප්‍රමෝදය ප්‍රීතිය පසදී සැපේ ඇති වේවා, හිත සමාධි වේවා කියලා ප්‍රාර්ථනා ඕනේ. දැන් මේ සිල් රැක්කේ විදර්ශනා කළේ අමුතු කමටහනක් නෑ. නමුත් නීවරණ ධර්ම දුරු වෙන ඔය කරන උපායට නීවරණ ධර්ම දුරු වෙච්ච නිසා ප්‍රමෝදය නිසා ප්‍රීතිය, ප්‍රීති නිසා පස්සද්ධිය, පස්සද්ධිය නිසා සැපේ, සැපේ නිසා හිත සමාධි වෙනවා. සිත සමාධි වෙච්ච දවසට ඕගලන්ට ඇත්ත ඇති හැටි පෙනේ. මොකද ඇත්ත ඇති හැටි පෙනෙන්නේ. කියලා පුළියම් මුතුවි. තේහෙදී අල්ලන්න බෑ අල්ලන දේ පේන්නේ නැ කියන එක පෙනේ. එහෙම නැත්තම් ආයතන ටික වෙන් වෙලා පෙනේ. ආයතන ටික එකට ගැට ගැහිලා තියෙන ආරම්භන ගණේ දුර වෙලා. ආරම්භන ගණේ දුර වෙලා පෙනීම පෙනීමක් විතරයි දිත්තේ දිත්තමත්තක්. ඒක අහන දෙයට අයිති නැහැ. සුතේ සුතමත්තක් ඇසීම ඇසීමක් විතරයි. ඒක පේන දෙයට උ අනිත් එකට අයිති නැහැ. මුතේ මුතමත්තක් දැනීම දැනීමක් විතරයි. ඒක පෙනෙන දෙයට උ ඇහෙන දෙයට අයිති නැහැ. කියන ටික වේග වෙලා පෙනේ. එහෙම පෙනෙනකොට තමයි මේ ඔක්කොම එකට ගැට ගහලා හදාගත් සර්වපිතර ලෝකෙන් සැප දුක් විඳපු එක ගැන කලකිරෙන්නේ, ලැජ්ජ හිතෙන්නේ. ඒ කලකිරෙනකොට නොයැලෙනවා. නොයැලෙනකොට ආශ්‍රයයෙන් කෙලසුන්ගේ මනස මිදෙනවා. ඒ ආශ්‍රයයෙන් කෙලසුන්ගේ මනස මිදුනහම ඒ මිදීමටයි අරියත්ඵල චේතෝ විමුක්තිය කියලා කියන්නේ. එතකොට ස්කන්ධ ඉතිරි සහිතවම සසර නැවත නැවත ඉපදීම නතර කළා ස්කන්ධ පරිහරණය කරනවා. පුද්ගලයෙක් ඉන්නව නෙමෙයි, සත්වයෙක් ඉන්නව නෙමෙයි, කෙනෙක් ඉන්නව නෙමෙයි, ධර්මතාවයක් තියෙනවා. ස්කන්ධ ටික හේතු ප්‍රත්‍යයයි. ඒ ස්කන්ධ ටික හේතු ප්‍රත්‍යය කියලා දන්නා වූ දක්නා වූ නුවණක් තියෙනවා. නුවණද හේතු ප්‍රත්‍යයයි. එච්චරයි. ඒ සිහි නුවණට මේ ආයතනගේ ඇත්ත තමයි දකින්නේ. ඒ ඇත්ත දකිනකම නිසා ආයතන ටික එකට ගැට ගහලා ඉන්න ලෝකයක් නැහැ. අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා නංගි මල්ලි තාත්තා කියන ද්‍රව්‍ය කාරණා තුළ පුද්ගලයේ සත්‍ය දේවල් කාරණා හම්බ වෙන්නේ නැහැ. ඒවද පටිච්ච සම්පන්නයි කියන ධර්මතාවයක්, හේතු ප්‍රත්‍යය කියන ධර්මතාවයක් තියෙනවා, තේරෙනවා. ඉතින් මෙන්න මේ වගේ නිවන් දකින්නවා කියලා කියන්නේ මෙන්න මේ ඇත්ත ඇති ඇති ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති ඇති දැකලා ආශ්‍රයයන්ගෙන් කෙලෙසුන්ගේ මනස මිදෙන තැනට ගන්න එකට ඒ සඳහා ප්‍රාර්ථනා මුකුත්ම ඕනේ. හිත සමාධි වීම සඳහා උත්සාහයක්ද ඕනේ, ප්‍රාර්ථනාවක්ද ඕනේ? මොකද හිත සමාධි වෙනවා සැපසහගත කල්ලි සැපේ ගන්න උත්සාහයක්ද ප්‍රාර්ථනාවක්ද ඕනේ? හිත කය දෙක සංසිඳුනහම සැපසහගත වෙනවා. සංසිඳීමට උත්සාහයක්ද ප්‍රාර්ථනාවක්ද ඕනේ? හිත කය දෙක මේ ප්‍රීතිය ඇති කල්ලි හිත කය දෙක සංසිඳෙනවා. ප්‍රීතියට උත්සාහයක්ද ප්‍රාර්ථනාවක්ද ඕනේ? ප්‍රමෝදී ඇති කල්ලි ඔද වැඩුණු සිත් ඇති කල්ලි ප්‍රමුදිත කල්ලි ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රමෝදයට උත්සාහයද ප්‍රාර්ථනාවක් දුන්න නීවරණ ධර්ම දුරු වුණොත් ප්‍රමෝදය ඇති වෙනවා. නීවරණ ධර්ම දුරු වෙන්න උත්සාහය අවශ්‍යයි. මොකද උත්සාහය සීලයක පිළිපදන්න, සති සම්පජන්නේ යුක්ත වෙන්න, එහෙම ඉඳගෙන විවේක ස්ථානයක් ඇසුරු කරමින් මනස තුල විතරක් වග බලා ගන්න, මනස තුල උපදින උපදින විතර්කයන්ගේ ඒ ඇත්ත ඇති හැටි දකින්න විතර්කයෙන් විදර්ශනා කරන්න, විදර්ශනා කළා ආවර්ණීය ධර්මයන් දුර වෙන තැනට කටයුතු කරන්න. ওই ටික විතරක් කළ යුතුයි. කරනකොට අර ටික ලැබෙන ධර්මතා. ඒ නිසා මෙන්න මේ විදිහටයි නිවන් මඟ කියන එක තියෙන්නේ. මිසක නිවන කියන්නේ මොකද්ද කියන කාරණාව ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න. සෝපදේශයට නිබ්බාන කිව්වේ ස්කන්ධ ඉතිරිය සහිතව ආශ්‍රයෙන් කෙලසුන්ගෙන් මනස මිදෙනවා. ඒ කියන්නේ නැවත සසර ඉපදෙන්න තියෙන හේතුව නැති කළාම නැවත සසර නූපදින ස්වභාවයට පත් කරන මේ උපන් ස්කන්ධ ටික පරිහරණය කරමින්ම නැවත නූපදින බවට, අජරාමර බව, මතු ස්කන්ධ නොහට ගන්න බව සාක්ෂාත් කරනවා. ඊට පස්සේ මේ තියෙන ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙන දවසට අනුපදිශේෂ පරිනිර්වාණය කියනවා. ස්කන්ධ ශේෂයක්වත් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. මුලින් කෙලෙසයන් නැතිවීමෙන් දුකින් නිදහස වෙනවා. පස්සේ ස්කන්ධ ටික නැතිවීමෙන් දුකෙන් නිදහස වෙනවා. අන්තිමට ස්කන්ධ සහ කෙලෙස් නිසා එන දුකෙන් නිදිලා. ස්කන්ධ ටිකේ තියෙන දුක විතරක් විඳින්මින් කෙලෙසුන් නිසා විඳින දුක සම්පූර්ණම නතර කළා. කෙලෙසුන් නිසා එන දුකට අයිති මොකද්ද? අද කෙලෙස් නිසා එන දුක අයිති අනාගත ස්කන්ධයන්ගේ දුකක්. අද කෙල ස්කන්ධ ටිකේ කෙලෙස් මිශ්‍ර වෙලා එන කාම වස්තු ද්‍රව්‍ය කාරණා නිසා එන දුක දෙකම අයිති කෙලෙස් නිසා එන දුකට. මම කීපෙක තේරුණාද? අද කෙලෙස් නිසා එන දුක තමයි අපිට අම්මා තාත්තා සත්ව පුද්ගල භාවයෙන් එන දුකත් අයිති අපිට. අනාගත ස්කන්ධ දුකත් අයිති. ඇයි? මේ කෙලෙස් ටිකෙන් අනාගත ස්කන්ධත් හදනවනේ. අද කෙලෙස් නිසා එන දුක දුකෙන් මිදුණු අපි මිදෙනවා. දැන් සත්ව පුද්ගල භාවයෙන් එන දුකෙනුත් අනාගත ස්කන්ධ දුකෙනුත් දෙකම මිදෙනවා. ඊට පස්සේ ඉතුරු වෙනවා පුරාණ කර්මයට අහකට ස්කන්ධ දුක විතරයි. මේ ස්කන්ධ ටික නැති වෙච්ච දවසට ඒ ස්කන්ධ දුකෙන් මිදුණාම සියලුම දුකෙන් මිදුණා කියනවා. මෙන්න මේ විදිහට දුක් නිරෝධය අපි සාක්ෂාත් කර ගත යුතුයි. හොඳයි, ඒ සඳහා හැමදෙනාම කටයුතු කරන්න. අද මගේ උපුර ටිකක් අමාරුයි. මම එනකොට ටිකක් දවල් වෙයි, සමහර විටක දෙක විතර වගේ වෙලා එන්නේ. මේ කියපු ක්‍රමේ පොඩ්ඩක් අත්විඳින උත්සාහවත් වෙන්න. දැන් පස්සේ දේශනාවන් පස්සෙත් ගිලම්පස ටිකක් අරගෙන එකතැනක ඉඳගෙන භාවනා කරන්න කළා. ඊට පස්සෙත් සති සම්පජන්නේ හැම ඉරියව්වක් ගානම සිහියෙන් ඉන්න උත්සාහවත් වෙන්න. ඊට අමතරව දවල් කෑම කන වෙලාවේදී පුළුවන් තරම් උත්සාහවත් වෙන්න. කන වෙලාවේ ඉඳලා කෑම කන වෙලාවේ ඉඳලා කාලය ඉවරුනහම ඊට පස්සේ ටිකක් වෙලා මම එනකලුත් ඔගොල්ලෝ භාවනා කරන්න තනියම මේ ඉඳගෙන භාවනා කරනවල මනසෙන් උපදින විතර්කයන් බලන්න. අනිත් වෙලාවට කරන කරන හැම වැඩකටම සිහියෙන් කටයුතු කරන්න බලන්න පුළුවන්ද කියලා බලන්න. හොඳයි, තෙරුවන් සරණයි.